මේ මහත්ඵල මහානිසංස ලැබෙන දානයක් පිළිගන්නන්නේ නිවසක නම් ඒ කොහොමද කරන්න කියලා මේ අහන්නේ. ඒ සඳහා වඩිනා භික්ෂූන් වහන්සේලා මාර්ගඵලලාභී විය යුතුද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මහත්ඵල මහානිසංස ලැබෙනකොට මේක ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පුද්ගලයාගේ තියෙන පාරිශුද්ධත්වය. ඥාන සම්පයිත වූ පිරිසිදුකමක් තියෙන්න ඕන පුද්ගලයාගේ. අනික තමයි දාන වස්තුවේ තියෙන ධාර්මික බව. තව පැත්තක් තියෙනවා, තමන් පිළිගන්නා වූ ඒ ස්වාමීන් වහන්සේලාගේ හෝ තියෙන ගුණගරුකත්වයේ, ගුණ මහත්වයේ. ඔය කාරණා තුනම තියෙනවා නම් ත්‍රි හේතුක උත්‍ෘෂ්ඨ පිනක් හම්බ වෙනවා. නේද, මහත්ඵල මහානිසංස ලැබෙන එකෙත් ඉහළම තැන හම්බ වෙනවා. එතකොට එහෙම නැත්නම් මධ්‍යම තැන හම්බ වෙනවා. එකක් විතරක් හරි ගිහින් ඒකේ ප්‍රතිඵලය આવොත් ඕමක කියන මට්ටම හම්බ වෙනවා. ත්‍රි හේතුක උත්‍ෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා කොටස් තුනක් තියෙනවා. ත්‍රි හේතුක උත්‍ෘෂ්ඨ වෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉහළම අය. ත්‍රි හේතුක මධ්‍යම වෙනවා අරිහත්ත්වයට ලබත් වෙන්න පුළුවන් හේතු වාසනා තියෙන ඒ මට්ටමේ අය. ඔය ත්‍රි හේතුක ඕමක කියන විදිහට මේ අද්භය අඩුතරමින් සෝතාපන්න වෙන්නවත් හේතු වාසනාවක් තියෙනවා. එයින් පල්ලෙහා බැසොත් එහෙම කවදාවත් ඒ අද්භය උතුල කොච්චර බණ ඇහුවත් මාර්ගඵලලාභියෙක් වෙන්න බෑ. එනම් මේ මහත්ඵල මහානිසංස කියන වචනේ අද හිතා ඉන්නේ මේ මොනවහරි මේ රජකම ගත්තාම සක්විති රජෙක් වුණොත් මහත්ඵලයි මහානිසංසයි මේ ආදී වශයෙන් අදහස් ගන්න. ඒවා මහත්ඵල නෙමෙයි පුංචි ඵල. මහත්ඵලයක් නම් ගෙවලා ඉවර කරන්න බැරි ඵලයක් වෙන්න ඕනේ. එහෙම ඵල හතරයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි සෝවාන් ඵලයයි සකෘදාගාමි ඵලයයි අනාගාමි ඵලයයි අරිහත් ඵලයයි කියන්නේ. අන්නේ ඵල හතර ලැබෙන්න හේතු වෙනවා නම් යම්කිසි පිනක්. ඒ පින මහත්ඵලයි. ඒ වගේම ආනිසංස කියලා එකක් තියෙනවා. මහානිසංස. ලෝකයේ තියෙන සාමාන්‍ය ආනිසංසය. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට ආනිස අංශය කියන එකයි ආනිසංසය කියලා හැදිලා තියෙන්නේ. නිස කියන්නේ නිස්රේ කරනවා, ඇසුරු කරනවා. ආනිස කියලා කියන්නේ අනිස්රේයයි. ඇසුරු කරන්නේ නැහැ. ඇසුරු කරන්නේ නැති අංශය එකක්. ඇසුරු කරන අංශය තව එකක්. ආනිස අංශයවත් ආනිසංශය කියන්නේ ඇසුරෙන් අහක් වෙනවා. මොන ඇසුරෙන්ද? පාප ඇසුරෙන් අහක් වෙන එක ආනිසංශයක් තියෙනවා. ලෞකික වුණත් ඒ ආනිසංශය ලැබුව කෙනා ඒක ලෞකිකයි. මහානිසංස නෙමෙයි ආනිසංස. ඒකෙන් අහක් වෙලා ටික කාලයක් හොඳ අය කියලා ජීවත් වෙන්න හම්බ වෙනවා. කරදරවලින් අඩු ජීවිතයක් හම්බ වෙනවා. දුක් ඇතුළට එනේව අඩු වෙනවා. ආනිසංසය. එහෙම ඒවා නිස්සරිය කරලා නැති තැනක උපදිනවා. මහානිසංස වෙනකොට නම් යම්කිසි අත්හැරී ගියන යම්කිසි ආකාරයක ලෝකේ බැඳීමක් නැවත හටගන්නේ නැහැ. එන මාර්ගඵලලාභී උත්තමයන්ගෙන් ලෝකයේ පිළිබඳ අත්හැරීමක් නොයල්මක් මිදීමක් වුණා යම්කිසි චන්දරාගයක්. ඒකේ නැවත වාරිය හටගන්නේ නැහැ. අනිස්රේ නිස්රේ තොර වුණා. මෙන්න මේක යම් තැනක හටගන්නා මහානිසංස අන්නේ එකයි. එහෙනම් නිවන් දැකීමට හේතුකාරක වන්නා වූ මාර්ගයේ වැඩිලා ඒ වගේම නිවන් ඵලයේ ලබන්න හේවත් මාර්ගඵල ලබා ගන්න හේතු වාසනා ලැබෙනවා නම් යම්කිසි විනකින් අන්නේ එක කොහේ කරත් මහත්ඵලයි මහානිසංසයි. ඉතින් මේක ලබා ගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි තමන්ගේ දහම් වැටහීම. තමන්ගේ දහම් දැනීම. ඒ තමන් දන්න දහම් දැනීමක් තියෙනවා. ඒ තමන්ගේ දහම් දැනීම තුළින් අනේ මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර මේ උත්සාහ කරනවා මගේ මේ දෙන්නා වූ දානේ උන්වහන්සේලාට ඒ උත්තරීතර වන්නා මාර්ගය පූර්ණිය කරගන්න හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨානයක් තියාගෙන දෙන්න පුළුවන්. හැබැයි ඒක දෙන්න යනකොට තමන් දැනගින් නැහැ. තමන් වැටහිච්ච කෙනින් නම් මිසක් ඒක කරන්න බෑ. තමන්ට සත්‍ය අවබෝධ වෙලා මාර්ගඵල ලැබිච්ච කෙනෙකුටයි එහෙම එකක් තේරෙන්නේ. එහෙම නැත්නම් බැරියර හරි තමන් නිවන කියලා වෙන මොකක් හරි හිතාගෙන අනේ මුන්නහන්සිරාට නිවන් දකින්න හම්බ වේවා කියලා එහෙම අදිෂ්ඨාන කරන්න ගියොත් එහෙම තමන්ට හම්බෙච්ච එකයි උන්නහන්සිරාට පතන්නේ එහෙනම් ඒකත් හරි භයානකයි එහෙම පතන්න ගියොත් එහෙම හරියටම දන්නේ නැතුව තමන් මාර්ගඵල ලාභී නම් පුළුවන් මේ දාණය නිසා ලැබෙන ශක්තියෙන් උන්නහන්සිරාට මාර්ගඵල අවබෝධයටම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයක් තබාගෙන මේ චිත්ත ප්‍රසාදයෙන් දන් දෙන්න හැබැයි ඒක කියේ යුත්තක් නෙමෙයි ප්‍රසිද්ධිය ඒක තමන්ගේ අදිෂ්ඨානයක් වෙන්න ඕන හැබැයි අදිෂ්ඨානය කරන්න හොඳ නැහැ හරියටම තමන් මාර්ගඵල ලාභී බව නොදැන තමන්ට තමන්ට ඒක තේරෙන්න ඕනේ ඒ ඵලයේ තමන්ට තියෙන බව නිසකව වැටහිලා තියෙන්න ඕනේ එහෙමනම් එහෙම කළ හැකි එහෙම නැත්නම් උන්වහන්සේලා එවන් තත්ත්වයක ඉන්නවා නම් මට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා හිතන හිතුවත් ඒක නිවන් නිවන්ටම හේතු වෙනවා අර පිළිගන්න උත්තමයන් වහන්සේගේ ශක්තිය නිවන් මාර්ගයට හේතු වනා. ඒ නිසා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දාන දුන්නාම පැතුවල් නැතත්. ඒ දානේ ආනිසංසය නිවන් මාර්ගයට කවදා හරි බලපාලා මහත්ඵල මහානිසංස ලැබෙන්න හේතු වෙනවා. දාන වස්තුව දෙහැවි වටිනාම දෙයක්. දැන් අටපිරිකර කියලා කියන්නේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දෙයක්. ඒක ලබා ගත්තේ දෙහැවි දාන වස්තුවක් වශයෙන් නා. හොරකම් කරලා ගත්තේ කිකිව්වත් මංකොල්ල කාලා ගත්ත එකකින්වත් එහෙම එකක් නැවී නම් දෙහැමින් සාධාරණෙන් හරි හම්බ කරගත්ත දෙයකින් නිස්පාදනය කරගත්තා නම් ඒක දෙහැමි දාන වස්තුවක් වෙනවා. ඒ දෙහැමි දාන වස්තුව තුළුනුත් අර කියන්නා වූ සුද්ධතාවේ ලබන්න හේතු වාසනා ලැබෙනවා. කවද හරි එහෙම දෙයකට හේතු වාසනා ලැබෙනවා. ඉතින් ඒ මිසක් මගඵල ලාභීම ඉඳ අවසේ නැහැ අර කියන්නා වූ උත්තම තත්ත්වයට පත් වෙන්න. යම් කිසි කෙනෙක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යම් තැනක ලෝකේ වැඩ හිටියද උන්වහන්සේලාට මගේ මේ වන්දනාව වේවා මගේ මේ පූජා වේවා කියලා කිව්වනම් ඉතින් තමන් එතන හිත තියා තියෙනවා තමන් දන්නේ නැහැ එතන. නමුත් ඒ බඳු කෙනෙක් ලෝකේ හිටියා නම් ඒ බඳු උත්තමයටයි මේ පූජාව. එදා ඒක එහෙම යනවා. හැබැයි අහවල් බුද්ධිල නිවන් මාර්ගඵලලාභී උන්වහන්සේලාට මගේ පූජා වේවා කිව්වොත් ඇත්ත වශයෙන්ම මාර්ගඵලලාභී නම් ඒකත් එහෙම වෙනවා. මාර්ගඵලලාභී නැත්නම් එහෙම තැන මුලාවටපත් වෙනවා. දැන් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අජිත කේස කම්බල මක්කලි කෝසාල නිගණ්ණාත බුද්ධ මේ වගේ අය හිටියා. අපිත් නිවන් දැකලා ඉන්න අපිත් බුදුවරු තමයි කියලා. ඉතින් යම් තැනක ලෝකේ බුදුවරු ඉන්නවා නම් උන්වහන්සේලාට මේ දානේ හිමි වේවා කියලා. අර දෘෂ්ටිය හිටපු කෙනෙක් ඒ දෘෂ්ටියෙන් හිතලා දුන්නා නම් එහෙම. ඒ දානේ යථාර්ථයටපත් වෙන්නේ නැහැ. ඒක අපි කියන්න දන්නේ නැහැ. ඔබ වහන්සේද බුදුන් කවද බුදුන් කියන්නේ? නමුත් කෙලෙස් දුරු කළා යන්තරක යථාබෝධය ලැබූ සත්‍යාබෝධය ලැබූ උත්තමයන් වහන්සේ නමක් ඇත්නම් උන්වහන්සේට මගේ මේ පූජා වේවා කිව්ව තමන් දෘෂ්ටියට අහුවෙලත් නැහැ ඒකාන්තයෙන් ඒ පූජාව යබඳු අයටම හේතු වෙනවා. ඒක තමයි යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේජ මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ගාථාව පෙන්වෙත් යම් බ්‍රාහ්මණේ සියලු ධර්මයන් කෙරෙහි වේද ප්‍රාප්ත වුණා නම් අවබෝධයෙන් පූර්ණ වුණා නම් අන්නේ උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා. දැන් කවදාවත් ඒක කාටවත් බාර ගන්න බැහැ නිකං කෙරෙකුට. ඒ උත්තරීතර වන්නා වූ පූර්වේ නිවාසානුසති ඥාන චතුපාත් ඥාන ආසලක්ෂේකරත් ඥාන කියන මහා ඥානයේ පහළ වෙලා සියලු ආකාර ධර්මයන් කෙරෙහි දැනුමක් ඇති ලෞත්‍රා බුදුන් වහන්සේ නමකටමයි ඒක සීමා වෙන්නේ වචනේ කිව්වහම. එතන ඒ වන්දනාව ලෞත්‍රා බුදු කෙනෙකුටමයි හිමි වෙන්නේ. දැනගෙන හිටියත් නැතත් අන්න එහෙම ක්‍රමයක් අනුගමනය කරන්න ඕන ඒ පූජාවක් කරනකොට. ඉතින් අම්මා මේ ඉතින් කරන පූජාව ලෝයේ යම් ලෝකේ යම් කිසි අට්ඨාරි බුද්දල මහා සංඝරත්නයක් ඇද්ද? ඒ අට්ඨාරි බුද්දල මහා සංඝරත්නය උදසාම වේවා. අන්න එහෙම අදිත්‍යාන කළොත් ඒක වෙන කෙනෙකුට බාර ගන්න බෑ. ඒක කවදා හරි අට්ඨාරි බුද්දල මහා සංඝරත්නය උදසාමයි පූජා වුනේ. ඒ මග අනුගමනය කරන කෙනෙකුටත් ඒක හිමිකම තියෙනවා. ඒකයි ඒ ක්‍රමයේ